ගරු එම්.එස්. උදුමා ලිපේ මන්ත්‍රීතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන ගරු අග්‍රාමාත්‍ය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන එමතුමිය.
A1 එවැනි නිර්දේශයක් ලැබී නොමැත. A2 ඉහත එකෙහි පරිදි නිර්දේශයක් ලබා දී නොමැති බැවින් ඒ සඳහා අනුමැතියක් ලබා දී නොමැත. A1 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැනට ප්‍රමුඛතා ලබා දී ඇත්තේ විෂය මාලා ප්‍රතිසංස්කරණ සඳහා වන අතර ප්‍රධාන කුළුණු පහක් පදනම් කරගෙන එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ කුළුණක් ක්‍රියාත්මක කරන විට වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට අවශ්‍ය වේ නම් එම අවස්ථාවේ ඒ පිළිබඳ සලකා බැලෙනු ඇත. 2. නව අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 2026 වසරේදී කලාප කාර්යාල වැඩි කිරීම සම්බන්ධව නිශ්චිත තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති අතර වඩාත්ම සාධනීය අයුරින් අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ මේ වන විට සාකච්ඡා වෙමින් පවතී. ඒ අනුව එක් එක් කලාපයන්ට ඇතුල් වන පාසල් සංඛ්‍යාව, ශිෂ්‍ය සංඛ්‍යාව, ගුරු සංඛ්‍යාව හා භූගෝලීය පිහිටීම යන කරුණු පදනම් කරගෙන අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට නව අධ්‍යාපන කලාප ඇති කිරීමට අවශ්‍යතාවයක් මතුවුවහොත් ඒ පිළිබඳ ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. ආ අදාළ නොවේ.
ගෞරව பிரதம മന്ത്രി அவர்களே, அம்பார மாவட்டத்தில் உள்ள உகன மற்றும் புத்துயில் பிரதேசங்களுக்கு தனித்தனி கல்வி வலயங்களை நிறுவதற்கு நடவடிக்கை மேற்கொள்ளப்பட்டதோடு அதற்காக கிழக்கு மாகாண கௌரவ ஆளுநருடைய சிபார்சும் கல்வி அமைச்சுடைய சிபார்சும் வழங்கப்பட்டது. சென்ற மாதம் நடைபெற்ற உங்களுடைய தலைமையிலே நடைபெற்ற கௌரவ பிரதம மந்திரி அவர்களே, அம்பாரம் மாவட்டத்தில் உள்ள உகன மற்றும் புத்துயில் பிரதேசங்களுக்கு தனித்தனி கல்வி வலயங்கள் நிறுவது தொடர்பாக கௌரவ கிழக்கு மாகாணுடைய ஆளுநருடைய சுவார் ஏற்கனவே அனுப்பப்பட்டிருந்தது. அத்தோடு அண்மையிலே நடைபெற்ற உங்களுடைய தலைமையிலே நடைபெற்ற கல்வி அமைச்சுடைய ஆலோசனை கூட்டத்திலே எங்களுடைய கிழக்கு மாகாண கல்வி பணிப்பாளரும் செயலாளரும் அம்பாறை மாவட்டத்திலே மிக முக்கியமான உகன புத்தியல் பிரதேசங்களுக்கான கல்வி வலயங்களை ஆரம்பிப்பதற்காக 4 வருடங்களுக்கு முன்பே இவருடைய சிபாரிசு செய்யப்பட்டிருந்ததை உங்கள் முன்னிலேயே தெரிவித்தார்கள். எனவே இந்த மக்களுடைய நன்மை கருதி நீங்கள் கல்வி மறு சீரமைப்பு நடவடிக்கைகளை எடுத்துக்கொண்டிருக்கீர்கள். இந்த நாட்டுடைய 2வது தலைவராக இருக்கின்ற நீங்கள் கல்வி அமைச்சராக வந்தபோது பல மாற்றங்களை செய்து வருகின்றீர்கள். அதற்காக நாங்கள் எங்களுடைய பாராளுமன்ற உறுப்பினர் உங்களுக்கு ஒத்துழைப்பு வழங்குகின்றோம். எனவே அம்பாறை மாவட்டத்தை பொறுத்தவரையிலே கௌரவ பிரதம மந்திரி அவர்களே, ஆக கூடுதலான ஆளும் கட்சிக்குரிய 143,000 வாக்குகள் கடந்த காலத்தில் கிடைத்தது. கடந்த கால அரசாங்கம் இந்த கல்வி வளங்களை வழங்குவதாக கூறி உகன புத்துயில் பிரதேச மக்களை ஏமாற்றினார்கள். அதற்காகத்தான் உங்களுக்கு 143,000 வாக்குகள் அளிக்கப்பட்டு 4 பாராளுமன்ற உறுப்பினரும் அந்த அம்பாறை மாவட்டத்தில் கிடைத்திருக்கிறது. எனவே எங்களுடைய இந்த நீதியான கோரிக்கையை நீங்கள் உங்களுடைய கல்வி மாற்றத்திலே நீங்கள் சேர்த்துக் கொள்வீர்களா என்று கேட்டுக்கொள்கிறேன்.
ගරු මන්ත්‍රීතුමනි, අපිට ආණ්ඩුකාරතුමාගේ නිල වශයෙන් නිර්දේශයක් මෙතෙක් අමාත්‍යංශයට ලැබිලා නැහැ. නමුත් අර කිව්ව පරිදි අපි ඉදිරියට පරිපාලන අධ්‍යාපන පරිපාලනයේ යම් වෙනස්කම් කරනකොට ඒ භූගෝලීය තත්ත්වය, පාසල් සංඛ්‍යාව මේ සියල්ලම සලකා බලලා අපි ඒ තීරණ ගන්න. එතකොට ඔබතුමාගේ යෝජනාවත් ඉදිරිපත් කරන්න අපි ඒවා සලකා බලන්න.
கௌரவ பிரதம மந்திரியோட 2வது கேள்வி, அம்பார மாவட்டத்திலே எங்களுடைய மூவின மக்களும் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அதிலே உங்களுடைய கல்வி உயர் கல்வி அமைச்சரே மிக முக்கியமான ஸ்தாபனங்கள் இருக்கிறது. ஒன்று ஒளிவில் தென்கிழக்கு பல்கலைக்கழகம், அது மிக முக்கியமான மூவின மக்களும் பேசப்படுகின்ற ஒரு தென்கிழக்கு பல்கலைக்கழகம். அந்த பல்கலைக்கழகத்துடைய மருத்துவ பீடம் போன்ற இன்னும் பல வசதிகளை நீங்கள் அமைச்சராக இருக்கின்ற காலத்தில் எங்களுக்கு செய்து தர வேண்டும் எங்களுடைய மாவட்ட மக்களுடைய கோரிக்கை. அது மாத்திரமல்லாமல் அந்த பிரதேசத்துடைய அபிவிருத்தியில் அடுத்த வருட கல்வி அமைச்சுடைய உயர்கல்வி அமைச்சுடைய நிதியுதுக்கிடையிலே நீங்கள் முன்னுரிமை வழங்க வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு சம்மாந்துறை தொழில்நுட்ப கல்லூரி, அதே போன்று அம்பாறையிலே தொழில்நுட்ப கல்லூரி இருக்கிறது, அக்கரைப்பேட்டிலே தொழில்நுட்ப கல்லூரி இருக்கிறது, என்னுடைய ஊரான அட்டாளச்சேரியிலே தேசிய கல்விக் கல்லூரி, அதே போன்று அரசியல் ஆசிரியர் பயிற்சி கலாசாலைகளும் இருக்கிறது, எனது சொந்த ஊரான அட்டாளச்சேரி மல்லி இருக்கு. இவைகளுக்கும் நீங்கள் எதிர்காலத்திலே முன்னுரிமை வழங்குவீர்களா?
ස්තුතියි ගරු අමාත්‍යතුමනි. අපි 2026 වර්ෂයේ විශේෂයෙන්ම කාර්මික විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවලට වැඩි මුදලක් අයවැය ඉල්ලන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔබ නම් කරපු ඒ විද්‍යාලවලටත් ඒ ප්‍රතිපාදන ලැබේවි කියලා අපි
හිතනවා. ගරු සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා, බලශක්ති අමතුමාගෙන් ඇසීම.
ප්‍රශ්නය අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආ1 ඔව් ආ2 භාවිතයේ පවතින ලංකා කන්තෙල් දීර්ඝාස සතු ටැංකි සංඛ්‍යාව 82යි, සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගම සතු ටැංකි 169යි, ආ3 බලශක්ති අමාත්‍යාංශය, 4 CPC සතුව කිලෝ ලීටර් 612611.7 මිලියන 612යි 611443යි, CPS ස්ටිල් සතුව කිලෝ ලීටර් 625879යි, 5 CPC සතු ත්‍රිකුණාමලයේ පවතින ටැංකි 24 නවීකරණයෙන් පසු භාවිතයට සැලසුම් කර ඇත. මාතලේ හැටන් තලවකැලේ අනුරාධපුරයේ පොළොන්නරුව ප්‍රදේශවල දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින ටැංකි භාවිතයට සුදුසු නොවන බැවින් ඉවත් කිරීමට සැලසුම් කර ඇත. තවද දුම්රිය ස්ථාන පසුපස ඇති ගබඩා නැවත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දීමට අවශ්‍ය තාවේ මත අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත සමීක්ෂණ මණ්ඩලයක් යොමු කර ඒවා අපහරණය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර දැනට ඒවා ඉවත් කර ගැනීම පවතී ඇත. ආ අදාළ නොවේ.
ගරු මූලාස්නාරූඪ මන්ත්‍රීතුමනි, 1986 සහ 87 කාල වකවානුවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා තෙල් ටැංකි 3ක් පොළොන්නරුව කදුරුවෙල දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භූමියේ ස්ථාපනය කළා තිබ්බා. මේකෙන් එක ටැංකියක ධාරිතාවය ලීටර් 50,000ක්, අනෙක් ටැංකියේ ධාරිතාවය ලීටර් 28,000ක්. මේ ටැංකි දෙකම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි භූමිය මතුපිට තිබ්බා. මේ ටැංකි දෙක ටෙන්ඩර් කළා තියෙනවා. ජනාධිපතිවරණයට දින දෙකකට පෙරාතුව 2024 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා මේකේ ටෙන්ඩරෙන් හිමිවෙලා තියෙන්නේ 2 number of storage steel tanks, other remaining materials including buildings, gates, pens, saddle at the site. මෙච්චරයි දීලා තියෙන්නේ. නමුත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, භූගතව තිබ්බ භූමිතෙල් ගබඩා කරන්නට පුළුවන් ලීටර් 45,000ක ධාරිතාවක් සහිත ටැංකිය ගොඩට අරගෙන මේ වෙනකොට ඒ කෑලිවලට කපලා තියෙනවා. මේ ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව මේ අපරාධය කරපු අයට ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා දැනගන්න කැමතියි මගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට.
දැන්ට ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණය සිදු කරමින් පවතිනවා. ඒ සඳහා අපේගේ සහයෝගයද ලබා දෙනමින් පොලිස් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අපි කටයුතු කරනවා.
දෙවෙනි ප්‍රශ්නය ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ටැංකි ස්ථාපනය කිරීම කරේ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය තෙල් බෙදා හැරීම සඳහා. දැන් ඒ තෙල් ටැංකි ටිකක් නැති වෙලා තියෙනවා. ඊට අමතරව ලංකාව පුරාම තෙල් බෙදා හැරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් බවුසර් හිමියන් විසින් සිද්ධ කරනවා. නමුත් මේ මෑත භාගයේ සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා. මෙන්න මේ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය ටෙන්ඩර් පටිපාටියක් මගින් තනි පුද්ගලයෙක්ට ලබා දීමට අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් සිටින බවට. මේ නිසා තනි පුද්ගලයෙක්ට තෙල් බෙදා හැරීම සඳහා ලබා දීම නිසා පවුල් 400කට ආසන්න ප්‍රමාණයක් නඩත්තු වෙච්ච මේ බවුසර් හිමියන්ගේ සංගමය විශාල අභියෝගයකට අපහසුතාවයකට ලක් වෙලා තිබෙනවා. එම නිසා මගේ දෙවැනි ප්‍රශ්නේ විදිහට අහන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙවැනි තනි පුද්ගලයෙක්ට මේ බවුසර් මගින් තෙල් බෙදා දීමට ටෙන්ඩරයක් කැඳවා තිබෙනවාද? කැඳවා තිබෙනවා නම් මේ කවර හේතුවක් නිසාද කියන එක.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එසේ තනි පුද්ගලයෙක් සඳහා තෙල් ප්‍රවාහනය කිරීමට කිසිම ටෙන්ඩරයක් කැඳවා නැත.
කොමිෂති කෙටියෙන් කෙටියෙන් ඉදිරිපත් කරන්න.
ස්තුතියි ගරු සභාපතිතුමනි. ගරු ඇමතිතුමා, අපේ ගරු රත්නසිරි මන්ත්‍රීතුමා ගෙනාපු ප්‍රශ්නෙම මම මීට මාසයකට කලින් ඔබතුමාගෙන් ඇහුවා මේ පොළොන්නරුවේ මේ තෙල් ටැංකි සම්බන්ධව. ඉතින් මේ ප්‍රශ්නේ ප්‍රදේශයේ ලොකු ආන්දෝලනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ ගරු ඇමතිතුමා. මේ සම්බන්ධව පොළොවේ යට තියෙන ඒවත් මේ වෙනකොට ගලවන් ගිහිල්ලා තියෙනවා. ඉතින් උඩ තිබුච්ච ටැංකි දෙකට විතරයි ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. ඉතින් කණිජ තෙල් සංස්ථාව කියනවලු පොළොව යට ටැංකි තිබුණා කියලා අපි දන්නේ නැහැ කියලා. ටැංකි විතරක් නෙවෙයි ගොඩනැගිල්ලත් ගලවන් ගිහිල්ලා තියෙනවා.
ඒකට කෙටි උත්තරයක් දෙන්නම් මම. මොකද ඒක අපේ පාලනයට ප්‍රථම ටෙන්ඩර් කරපු එකක්, ටෙන්ඩර් කරලා ප්‍රදානය කරපු එකක්. ඒකෙදි සමීක්ෂණ කමිටුවේ නිර්දේශ වෙලා තියෙන්නේ ඉඩමේ තියෙන සියලුම දේවල් ගලවා ඉවත් කරලා ඉඩම සුද්ධ කරලා දෙන්න. එතකොට බිල්ඩින්ද ඔක්කොමත් එක්ක ඒක මේ අනිවාර්යෙන් අන්තර්ගතයි. හැබැයි භූගත ඒවා ගැන සඳහන් වෙලා නැහැ. ඒක තමයි ගැටලු වෙලා තියෙන්නේ. මේගොල්ලෝ ගලවගෙන යනකොට භූගත හේකුත් තිබිලා ගලවලා තියෙන උඩට ඒක ඉවත් කරගෙන නැහැ. ඒ වගේම ඉවත් කරන්න තිබිච්ච තව ටෙන්ඩරේ හරහා ඉවත් කිරීම කළ යුතු දේවල් පවා දැන් අත්තිරෝලා තියෙන්නේ පොලිස් පරීක්ෂණය අවසන් වෙනතුරු.
කොමිෂති ගරු රුවන්තිලක ජයකොඩි මන්ත්‍රීතුමා, කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීම.
ප්‍රශ්න අහනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ගරු මන්ත්‍රීතුමනි, සති දෙක කාලයක් ඉල්ලනවා ඒ ප්‍රශ්නට පිළිතුරු ලබා දීමට.
කොමිෂති ලේකම්තුමා, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ගරුකේ කාදර් මස්තර් මන්ත්‍රීතුමා.
බිස්මිල්ලා රහ්මාන් රහීම්. පාර්ලිමේන්තු නියෝගකට්ටලේ 22-2 கீழ் கேட்கப்படும் கேள்வி சுட்டாடல் அமைச்சர் கௌரவ வைத்தியர் கௌரவ வைத்தியர் பட்டபெந்தி அவர்களிடம் கேட்கிறேன். காணி சட்ட நீதிகளுக்கு முரணாக கடந்த காலத்தில் வன விலங்குகள் திணைக்களமும் வனவள திணைக்களமும் தான் தோண்டித்தனமாக வர்த்தமானி வெளியிட்டுள்ளது. இதனால் பல ஆண்டுகளாக இடம்பெயர்ந்தவர்கள் தமது காணியை எல்லைப்படுத்துவதற்கு முன்னதாகவே இத்திணைக்களங்கள் அத்துமீறி செயல்பட்டுள்ளனர். பல இடங்கள் வர்த்தமானி பத்திரம் வெளியிடப்படாத போதும் கூட பொதுமக்கள் தமது காணியில் விவசாயத்தை மேற்கொள்ளும் போது கைது செய்து நீதிமன்றில் முற்படுத்துகின்றனர். நீதிமன்றமும் இதனை உண்மை தன்மையை ஆராயாமல் இருப்பது வேதனைக்குரிய விடயம். இதனால் உணவு உற்பத்தி பெரிதும் பாதிக்கப்படுகிறது. இத்திணைக்களங்களின் அத்துமீறிய செயல்பாட்டால் பல நூற்றுக்கணக்கான குளங்கள், இலட்சக்கணக்கான ஏக்கர் விவசாய காணிகள் பயன்படுத்த முடியாத நிலைமை காணப்படுகின்றது. ஆகவே சாமானிய மக்களின் வாழ்வாதார நிலைமையை கருத்தில் கொண்டு இக்காணிகள் விடுவிப்பது சம்பந்தமாகத்தான் இந்த கேள்விகள் அமைகின்றது. அதில் முதலாவதாக வவுனியா, மன்னார் மற்றும் முல்லைத்தீவு மாவட்டங்களில் 2009 தொடக்கம் இதுவரை அதிவிசேட வர்த்தமானி அறிவித்தலின் ஊடாக பிரகடனப்பட்ட வனவிலங்கு பாதுகாப்பு மற்றும் பிரதான பிரதேசங்களாக பிரகடனப்பட்ட காணிகளின் விவரங்களை வர்த்தமானி இலக்கம், காணியின் அளவு, பிரகடனப்படுத்தப்பட்ட நோக்கம் உள்ளடங்களாக காணி விவரங்களை தர முடியுமா? அத்தோடு இவ்வர்த்தமான அறிவித்தல்களின் ஊடாக பிறநடத்தப்பட்ட தனியார் காணிகளின் அளவு எவ்வளவு? இரண்டாவது, அவ்வாறு காணிகள் பிறநடத்தப்பட்டதன் மூலம் பாதிக்கப்பட்ட குடும்பங்களின் எண்ணிக்கை என்ன? எந்தவிதமான வர்த்தமான அறிவித்தல்கள் ஊடாக வேணும் பிரகடனப்படுத்தப்படாத காணிகளை வன பாதுகாப்பு திணைக்களம் எல்லையிட்டு இருப்பதை நீங்கள் அறிவீர்களா? அவ்வாறான காணிகளை விடுவிக்க முடியுமா? இல்லையெனில் அவ்வாறான காணி சொந்தக்காரர்களுக்கு மாற்று காணிகளையோ அல்லது இழப்பீடுகளையோ வழங்குவதற்கான திட்டங்கள் உண்டா? நான்காவதாக, வன்னி மாவட்ட மக்களால் பாரம்பரியமாக விவசாயம், கால்நடை வளர்ப்பு, மீன்பிடி போன்ற ஜீவனோபாய தேவைகளுக்காக பாவிக்கப்பட்ட காணிகளை சம்பந்தப்பட்ட அரசு நிறுவனங்கள் ஒதுக்கீடு செய்து கொள்வதற்கு விஞ்ஞான ரீதியான கள ஆய்வுகளோ பொதுமக்களின் கருத்து கணிப்புகளோ மேற்கொள்ளப்படவில்லை. அவ்வாறாயின் அது பற்றி இச்சபைக்கு தெரிவிப்பாரா? இல்லையெனில் ஏன்? ஆறாவதாக, முறைகேடான காணி சுவீகரிப்புகள் பற்றி பல உயர்மட்ட கலந்துரையாடல்கள் நடைபெற்றிருப்பதை அறிவீர்களா? 2023 முதலாம் மாதம் 5ஆம் தேதி கடந்த அரசாங்க காலத்தின் போது அப்போதைய ஜனாதிபதி அவர்களின் தலைமையில் நடைபெற்ற வவுனியா, மன்னார் மற்றும் முல்லைத்தீவு மாவட்டங்கள் உள்ளடங்கலான வன்னி தேர்தல் மாவட்டத்திற்கான விசேட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் எடுக்கப்பட்ட தீர்மானங்களின் அடிப்படையில் வவுனியா மாவட்டத்தில் 22,043 ஹெக்டேயர் நிலப்பரப்பும், மன்னார் மாவட்டத்தில் 25,183 ஹெக்டேயர்களும் நிலப்பரப்புகளும், முல்லைத்தீவு மாவட்டத்தில் 20,513 ஹெக்டேர் காணிகளை விடுவிப்பு செய்வதற்காக அமைச்சர்களுக்கிடையிலான தேசிய குழுவிற்கு மக்கள் பிரதிநிதிகள், மாவட்ட செயலாளர் உட்பட அரசு அதிகாரிகள், பொது அமைப்புகள் கொண்ட மாவட்ட குழுவினால் சிபார்சுகள் முன்வைக்கப்பட்டதை அறிவீர்களா? அவற்றின் அடிப்படையில் அம்மாவட்டங்களுக்கு இதுவரை விடுவிக்க காணிகளின் விவரம் என்ன? ஏழாவது, மன்னார், வவுனியா மற்றும் முல்லைத்தீவு மாவட்டங்களில் விடுவிப்பு செய்வதற்காக சிபாரிசு செய்யப்பட்ட காணிகளில் எந்த ஒரு காணியும் விடுவிக்கப்படவில்லை என்பதனை அறிவீர்களா? அவ்வாறு அறிவிக்கப்பட்டாலும் ஏன் அவ்வாறு விடுவிக்கப்படாமைக்கு ஏன் என்பதனை பற்றி இச்சபைக்கு தெளிவுபடுத்த முடியுமா? இதன் விரைவாக விடுவிக்க நடவடிக்கை எடுக்குமாறு
கேட்டுக்கொள்கிறேன்.
கரு மந்திரித்துமா, மே சதா சதி தேக்க கால லபாகட்டு. මන්ත්‍රීතුමනි, මම මස්සන් මන්ත්‍රීතුමත් දන්නවා මන්නාරම දිස්ත්‍රික්කයේ, ඒ වගේම මුලතිය දිස්ත්‍රික්කයේ සහ වවුනියා දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මම සහභාගී වුණා. ඒකෙදි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා. එයිදී වවුනියා දිස්ත්‍රික්කයේ අකර 54,000ක්, ඒ වගේම වවුනියා දිස්ත්‍රික්කයේ අකර 24,000ක් සහ මුලතිය දිස්ත්‍රික්කයේ අකර 54,000ක්, ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ හෙක්ටයර් 2000 ගානකට දැනට නිදහස් කිරීම සඳහා එකඟතාවය පළ කළ දෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ ක්‍රියාදාමය ඉස්සරහට යන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කරා. මේ ක්‍රියාදාමය ඉස්සරහට අරගෙන යන දිස්ත්‍රික් මට්ටමින් කමිටු හදලා ක්‍රියාදාමයේ ගෙන යතු තිබෙනවා. ඒ නිසා මූලික මට්ටමින් ගත්තහම මේකේ මූලික සාකච්ඡා කෙරෙලා තිනවා. මූලික ක්‍රියාදාමය ආරම්භ වෙලා තිනවා. තව දුරටත් ඉස්සරහට ගෙන යා යුතුව තියෙනවා.
දැන් බොහොම ස්තුතියි. ගරු අමෘතානාදන් අඩෙක්කල නාදන් මන්ත්‍රීතුමා ප්‍රශ්න ඉදිරිපත් කරා.
நன்றி தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே. சுகாதார அமைச்சர் கௌரவ டாக்டர் நலிந்த ஜெயதீச அவர்களை கேட்பதற்கு அரச ஒசசல அரச மருத்துவ விற்பனை நிலையம் ஒன்றை மன்னாரில் அமைப்பது தொடர்பாக மன்னாரில் அமைப்பதற்கான சுமார் ஒரு வருடத்திற்கு மேலாக பல்வேறுபட்ட முயற்சிகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. இதன் பேராக கடந்த வருடம் இந்நிலையத்தினை மன்னார் கச்சேரி வளாகத்தின் முன் மதலுக்கருகில் பஸ் நிலையத்தின் நேர்முக அமைப்பதற்கு அரசாங்க அதிபர் காணியினை வழங்கியிருந்தார். இதனை கொழும்பிலிருந்து வருகை தந்த அரச மருத்துவ கூட்டுத்தாபனம் எஸ்பிசி தொழில்நுட்ப குழு ஆய்வு செய்து ஏற்றுக்கொண்டது. தனது உயர் முகாமைத்துவ ஒப்புதலுடன் முழு விருப்பத்தையும் அரசாங்க அதிபருக்கு 12/9/24 கடிதத்தின் தெரியப்படுத்தியது. இக்கடிதத்தின் பிரதி என்னிடம் இருக்கிறது. அத்தோடு சேல்ஸ் கொண்டனி விற்பனை நிலையத்தினை அமைப்பதற்கும் தெரிவித்திருந்தனர். தொடர்ந்து இதற்கான நிர்வாக செயற்பாடுகளும் அவர்களால் ஆரம்பிக்கப்பட்டது. வருட இறுதியில் புதிய அரசாங்கம் ஆட்சிக்கு வந்தவுடன் மருந்தாக்கல் கூட்டு ஸ்தாபனத்தின் உயர் நிர்வாக முகாமை மாற்றமடைந்து அதன் புதிய தலைமை இதனை அமைக்க நிதி இல்லை என்றும் பொருத்தமான கட்டிடம் இருப்பின் அதனை அமைக்க முடியும் என்றும் அரசாங்க அதிபருக்கு 5/3/2025 கடிதம் மூலம் தெரியப்படுத்தியது. இது இவ்வாறு இருக்க கௌரவ சுகாதார அமைச்சினால் இதனை அமைக்க நடவடிக்கை எடுக்கும்படியாக கூட்டுத்தாபனத்தின் தலைவருக்கு எழுத்து மூலம் 18/2/2025 அறிவித்திய கடிதத்தின் பிரதி எங்களிடம் இருக்கிறது. இச்சூழ்நிலையில் அரசாங்க அதிபர் முயற்சியினால் மன்னார் நகராட்சி மன்றத்தின் சொந்தமான இரு கட்டிடங்கள் பற்றி விவரங்கள், அதன் வசதிகள், நிபந்தனைகள் போன்ற தகவல்கள் 20/5/2025 எழுதப்பட்ட கடிதத்தின் மூலம் மருந்தாக்கல் கூட்டுத்தாபனத்துக்கும் கௌரவ சுகாதார அமைச்சருக்கும் எழுத்து மூலம் அறிவிக்கப்பட்டது. இது எந்த அளவிற்கு நடைமுறையில் இருக்கிறது என்பதை தெரிவிக்க முடியுமா?
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මන්නාරම නගරයේ රාජ්‍ය උත්සවලක් ආරම්භ කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් විසින් යොමු කරන ලද ලිපිවලට අදාළව 2025/7/15 දින රාජ්‍ය ඖෂධ නීති සංස්ථාවේ අලෙවි අංශයේ සහ අදාළ අනිකුත් අංශවල නිලධාරීන් කණ්ඩායමක් මන්නාරම නගරයේ යෝජිත ගොඩනැගිල්ල පරීක්ෂා කරා. එහිදී එම නිලධාරී කණ්ඩායම විසින් අදාළ ගොඩනැගිල්ල රාජ්‍ය ඔසුහලක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු තත්ත්වයේ පවතින බවට නිර්දේශ කරා. නමුත් මන්නාරම නගරය තුළ රාජ්‍ය ඔසුහලක් ස්ථාපිත කිරීමෙන් ඉදිරි වසර 5ක ඇතුළත කාලයේ අවම සේවක සංඛ්‍යාවක් යෙද වූවත් සංස්ථාවේ දැඩි මූල්‍ය අලාභයන් නොවන පරිදි පවත්වන යෑම නොහැකි බව තමයි රාජ්‍ය ඖෂධ නීති සංස්ථාවේ විසින් කරන ලද සාක්ෂ්‍යතා වාර්තාව අනුව පෙනී ගිහිල්ලා තියෙන්නේ. ඒ අනුව අපි ඒ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. නැවත මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා ඒ ප්‍රදේශයේ, ඒ කියන්නේ ඒ දිස්ත්‍රික්කයට අදාළ වූ ප්‍රධාන SPCA කේ කාර්යාලය මගින් පාලනය වන ඖෂධ කවුලුවක්, ඒ කියන්නේ ඒකෙන් රෝගීන්ට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. SPCA කේ ශාඛාවක් ස්ථාපිත කරන්න පුළුවන්. ඒකේ අර පරිපාලන ව්‍යුහයේ වෙනසක් කරලා ඒක ස්ථාපිත කරන්න කියලා අපි හිතනවා. එහෙම ස්ථාපිත කරනකොට එයාලගේ යන වියදම් ප්‍රමාණය, සේවකයන්ට ගෙවන්න වෙන වියදම් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒක ස්ථාපිත කරන්න අනාගතයේ හැකියාව ලැබෙනවා කියලා. පුළුවන් තරම් ඉක්මනට ඒක ස්ථාපිත කරන්න අපි වැඩ කටයුතු යොදමින් ඉන්නවා.
ප්‍රොමිසති වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන් රෝහිණී කුමාරි විජේරත්නම් මන්ත්‍රීතුමිය අවස්ථාව දුන්නේ.
ස්තුතියි මුලසනේ ගරු මන්ත්‍රීතුමනි, වරප්‍රසාද ප්‍රශ්නය නැගීමට ප්‍රථමයෙන් මම මේ වෙලාවේ මම අවස්ථාවක් කරගන්නවා විනාඩියක කාලයක්. විශේෂයෙන් ඊයේ මගේ ප්‍රකාශය තුලදී ඔබතුමා කටවහ ගන්න යනුවෙන් කරන ලද ප්‍රකාශය තුල කථානායක ධූරයට සහ එම භූමිකාවට යම්කිසි අපහාසයක් සිද්ධ වුණා නම් මම ඒ ඉවත් කරගන්නවා කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අන්න ඒක තමයි අර එතුමා අහපු මගේ හැදියාව කොහෙද කියලා අහපු එකට උත්තරේ. ඒ ප්‍රශ්නේ ඒ විදිහට මගේ කටෙන් එළියට යන්න හේතු වුණේ මධ්‍යස්ථව සිටිය යුතු භූමිකාවක් අන්තවාදීව කටයුතු කරනකොට එවැනි ප්‍රකාශයක් මතුවීම මං හිතන්නේ ඒක නිතැනින්ම සිද්ධ වෙනවා. ඒ කෙසේ වෙතත් එය මම මේ වෙලාවේ ඉවත් කරගන්නවා. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජය ගරු කථානායකතුමනි මෙලියුම ආමන්ත්‍රණය වෙන්නේ එහෙම මුලසනේ ගරු මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ උපලේඛන ආ කොටසේ හතර වගන්තියේ යටතේ වරප්‍රසාද කඩවීම සම්බන්ධවයි. ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිබඳව 2025/07/23 දින මා විසින් යොමු කළ ප්‍රශ්නයට අදාළව අතුරු ප්‍රශ්නයක් ලෙස ශ්‍රී ලංකා ශ්‍රී දළදා මාලිගාව ඉදිරියෙන් වසා ඇති මාර්ගය විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී එයට බාධා කරමින් ගරු කථානායකතුමා සිදු කළ ප්‍රකාශය තුළ ගරු සභානායකතුමා සිදු කළ ප්‍රකාශය තුළ මා වෙත ආරෝපිත චෝදනාවක් එල්ල වී ඇත. මම මේ ප්‍රකාශය අද කරනු ලබන්නේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දූලා වෙනුවෙන්, ඒ වගේම 22ක් වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන්. එහිදී ගරු සභානායකතුමා ප්‍රකාශ කළේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට කීවා මාතලේ මිනී වලවල් වල 140 ගානක් මිනී ඇටකටු හම්බ වෙලා තියෙනවා. ඒ මිනී මරුවන්ගේ දූලා තමයි මෙතන ඉන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. අද මෙතන ඉන්නේ පෞද්ගලික වධකාගාර හිමියෝ සමහරු. ගරු කථානායකතුමනි, 87, 88, 89 එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීලා ඇමතිලා පෞද්ගලික වධකාගාර තියන් හිටියා කියන එක අමුතු දෙයක්ද ලෙසයි. මේ ප්‍රකාශය තුළ මාතලේ සඳහන් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකුගේ දියණියක ලෙස මේ මොහොතේ මේ සභාව නියෝජනය කරන්නේ මම පමණයි. ඒ වගේම විපක්ෂයේ හිටියේ මමත් චමින්රාණි කිරියැල්ල මන්ත්‍රීතුමියත් පමණයි. එබැවින් මෙම ප්‍රකාශයේ ඍජුවම මා ඉලක්ක කොට සිදු කළ එකකි. මෙම ප්‍රකාශයේ සමාජයේ වෛරීය හැඟීමක් මා වෙත එල්ල කිරීමට දරනු ලැබූ දේශපාලනික ප්‍රකාශයක් ලෙස මම මේ වෙලාවේ දකිනවා. ඒ වගේම මේක හෙළා දකිනවා. මගේ පියා කිසිම විටක මිනිසුන් ඝාතනය කළපු කෙනෙක් නෙවෙයි. එතුමා මිනිසු ජීවත් කරපු අයෙකු ලෙස මුළු මාතලේ දිස්ත්‍රික්කයේම, ඒ වගේම මුළු ලග්ගලම, ඒ වගේම ලංකාවම දන්නවා. ඒ වගේම මගේ උප්පැන්න සහතිකයේ තියෙන පියාගේ නම තියෙන පියාගේ ජානමයි මගේ ඇඟේ දුවන්නේ කියනක මම මේ වෙලේ කියනවා. ඕනේ නම් අපි ඒ ප්‍රකාශය කරපු ඔබතුමයි අපි ජාන පරීක්ෂණයක් කරගමු. මෙවැනි ප්‍රකාශ මගේ පෞද්ගලික ආරක්ෂාවට දැඩි සර්ජනයක් ඇතිවිය හැකි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස මහජන කටයුතුවලට නිරත වීමද සීමා කෙරෙනු ඇත. එසේම මාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මම දිගින් දිගටම අදාළ ආයතනවලට දැනුම් දී තිබුණා. උදාහරණයක් කිව්වොත් මම පොලිස්පතිතුමාට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය තුළ මම පැමිණිල්ලක් කරලා තියෙනවා. මේ වෙනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති වාතාවරණයක් තුළ රජයේ වගකිව යුතු නිලයක් දරන්නේ සිදු කරන මෙම ප්‍රකාශය මගේ පුද්ගලික ආරක්ෂාව තවදුරටත් අනතුරේ හෙළයි. එමෙන්ම දිගින් දිගටම මේ ගරු සභාව තුළ මාහට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව ගරු කථානායකතුමරයාගේ අවධානය යොමු කරනු ලැබුවද ඒ සඳහා සාධනීය විසඳුමක් ලබා දීමට පියවර නොගැනීම බරපතල කනගාටුවට කරුණක්. මේ සභාවේ කාන්තා මන්ත්‍රීවරියක් පිළිබඳව සිදු කරනු ලබන ප්‍රකාශ තුලින් සිදුවන ගෞරවයට හානිකර දේ වළක්වා ගැනීමට ප්‍රියවර ගැනීම ඔබතුමාගේ වගකීම බව මම අවධාරණය කරමි. එබැවින් 2025 7/23 වෙනි දින පාර්ලිමේන්තුවේදී ගරු සභානායකතුමා කළ ප්‍රකාශය මාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බැවින් මෙම සිදුවීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එතුමා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටත් අදාළ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර එතුමා සඳහන් කරනු ලබන සමූහ මිනී වලවල් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වග උත්තරකරුවන් නීතිය හමුවට රැගෙන ඒමට ක්‍රියා කරන ලෙසත් මම යෝජනා කරමි. එසේ නොකොට මේ සිදුවීම මගේ දේශපාලනය විනාශ කිරීම උදෙසා භාවිතා නොකරන ලෙසත් වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි. රෝහිණී කුමාරී විජේරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී. එවගේම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මම ඉල්ලීමක් කරනවා 91 ඌ අගන්තිය යටතේ මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට විශේෂ කමිටුවක් පත් කර දෙන්න කියලත් මම මේ වෙලාවේ ගරු සභා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමා,
අත වශයෙන්ම මම මේ පොඩි වෙලාවක් ගන්නවා මේ කාරණාව ඉදිරිපත් කරන්න. මේ රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය කෘතහස්ත මන්ත්‍රීවරයක් හැටියට
ගරු විපක්ෂනායකතුමා ඒ සම්බන්ධයෙන් විවාදයකට යොමු කරන්න බෑ.
මට අවස්ථාව දෙන්න.
අවශ්‍ය කටයුතු සඳහා කතානායකතුමාට යොමු කරනවා එතුමීගේ ඉල්ලීම.
මට අවස්ථාව දෙන්න කරුණාකරලා. විශේෂයෙන්ම රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය කෘතහස්ත සමාජ සේවිකාවක්, ඒ වගේම මහජන නියෝජිතවරියක් හැටියට මේ සභාව තුලත් ඉන් පිටතත් විශාල සේවාවක් ඉෂ්ට කරලා, ගුරුවරියක් හැටියට අත්ත වශයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ කේන්ද්‍ර කරගෙන සමස්ත කාන්තාවන්ගේ මානව, දේශපාලනික, සිවිල්, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආගමික මේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්නට ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට සිදු කරා. අපි දැක්ක දෙයක් තමයි පුන පුනාම මේ සභාව තුළ එතුමියවම ඉලක්ක කරගෙන එතුමියගේ චරිතය ඝාතනය කරන්නට, එතුමියට නිර්දය ලෙස විවේචනය ඉදිරිපත් කරමින් එතුමියගේ ඒ ගමන් මාර්ගය අවහිර කරන්නට බොහෝ ක්‍රියාදාමයන් ඉෂ්ට සිද්ධ වෙනවා. අපි මේ රටේ බහුතරයක් වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා කියනවා නම් ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ඇත්ත වශයෙන්ම අපේ යුතුකමක්. ඒ වගේම විශේෂයෙන්ම එතුමියවම ඉලක්ක කරගෙන එතුමිය දඩයම් කරන්නට දරන මේ උත්සාහය පිළිබඳව අපි අපේ බලවත් අප්‍රසාදය පුද කරනවා. ඒ වගේම එතුමියගේ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම කතානායකතුමා වග කියන්නට ඕන. විශේෂයෙන්ම එතුමියගේ ආරක්ෂාව ශක්තිමත් කරන්නට විශේෂිත වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම එතුමියගේ දයාබර පියාණන් මම මතක් කරන්නට කැමති, පෞද්ගලික මන්ත්‍රී යෝජනාව කරහා මේ රටේ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා එයට ශක්තිය ලබා දුන්නු ඒ වැඩපිළිවෙලේ නිර්මාතෘවරයා. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා ඒ දයාබර පියාණන් ඒ ඉෂ්ට සිද්ධ කරපු ඒ දැවැන්ත සේවාව මුළු ලග්ගල පමණක් නෙමෙයි මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවත් හොඳින් දන්නවා. ඒ නිසා විශේෂයෙන්ම තවදුරටත් එතුමියගේත් එතුමියගේ දායාදර පියාණන්ගේත් මේ චරිත ඝාතනය කරන මේ ඉලක්කගත ඉතාමත්
ප්‍රතිපත්ති
පහක් ක්‍රියාවලිය
කරු විපක්ෂනායකතුමා කෙටියෙන් අදහස් ඉදිරිපත් කරන්න
වැඩගත් කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරේ.
හොඳයි බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා ඉදිරිපත් කිරීම ගරු සභානායකතුමා.
ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? පූර්ව භාග 11:03 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
සභාව එකඟද?
හායි.
සභාව කල් තැබීම.
සභාපතිතුමනි, පාර්ලිමේන්තුව 2025 ජූලයි 25 සිකුරාදා පූර්ව භාග 9:00 දක්වා කල් තැබිය යුතුය මම යෝජනා කරනවා.